අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
සුභ සන්ධ්‍යාවක් දුවේ පුතේ. අදත් සුපුරුදු පරිදි රුහුණු ගුරු ගෙදර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ 11 වැනි ශ්‍රේණියට අදාළ දෙවැනි ඒකකය වන තොරතුරු පද්ධති ඒකකය සමගයි සම්බන්ධ වෙලා සිටින්නේ. අද අපි මෙම ඒකකයට අදාළ 5 වැනි කොටස සමගයි සම්බන්ධ වෙන්නේ. අපි මෙතනදී කලින් කතා කරා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පිළිබඳව. පරිගණකගත තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී සිදු කළ යුතු කාර්යයන් ගණනාවක් පවතිනවා. මෙම කාර්යයන් පිළිවෙලින් හඳුන්වා දී ඇති ආකෘතිය අපි හඳුන්වනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා. අපි මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයක මූලික පියවරයන් 6ක් පිළිබඳව කතා කරා. දුරපුතාලට මතක ඇති කලින් පාඩම් වලදී අපි මේ ජීවන චක්‍රයේ පියවරයන් 6 පිළිබඳව කතා කළා. මම ආයෙත් ඒ පියවරයන් 6 ඔයගලන්ට මතක් කරන්න. ඒකේ පළවෙනි පියවර තමයි අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවැනි පියවර විසඳුම සැලසුම් කිරීම. තුන්වෙනි පියවර විසඳුම කේතකරණය කිරීම. හතරවෙනි පියවර විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පස්වෙනි පියවර පද්ධතිය පිහිටුවීම. හයවෙනි පියවර පද්ධති නඩත්තු කිරීම. අපි අද අලුත්ම කොටසක් කතා කරන්න මේ සූදානම් වෙන්නේ. මෙම තොරතුරු පද්ධතියක් සැකසීමේදී ආරම්භයේ සිට අවසානය දක්වා කළ යුතු කාර්යයන් දැන් කලින් මතක් කරා නේද? අන්නේ කාර්යයන් පෙළගස්වන විවිධ ක්‍රම තිබෙනවා. මෙම ක්‍රම නැත්තං ඒ චක්‍රය තුළ විවිධ කාර්යයන් තියෙනවනේ. මෙන්න මේ කාර්යයන් අනුගමනය කරන ආකාරය අනුව ආකෘති ගණනාවකට බෙදලා තියෙනවා. අපි අද මේ ආකෘති හඳුනගන්නයි මේ සූදානම. මම දුවල පුතාලට ආකෘති කිහිපයක් මතක් කරන්නම්. ඒත් අපි මේ අතරින් අපේ විෂයේදී අපිට කරන්න තියෙන ආකෘති දෙකක් පිළිබඳව විතරයි. ඒ අතරින් දියැලි ආකෘතිය, වෝටර්ෆෝල් මොඩල්, පුනර්කරණ වෘත්ති ආකෘතිය, ඉටරේටිව් ඉන්ක්‍රිමෙන්ටල් මොඩල්, මූලාදර්ශ ආකෘතිය, ප්‍රොටෝටයිප් මොඩල්, ඒ වගේම සර්පිල ආකෘතිය, ස්පයිරල් මොඩල්. මං ආයෙ මතක් කරන්නම්. දියැලි ආකෘතිය, පුනර්කරණ වෘත්ති ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය, සර්පිල ආකෘතිය. මේ අතරින් දුවේ පුතේ අපිට 11 ශ්‍රේණියට අදාළව සාකච්ඡා කරන්නට නියමිත වෙලා තියෙන්නේ දියැලි ආකෘතිය හා පුනර්කරණ වෘත්ති ආකෘතිය පිළිබඳව විතරයි.
උපතේ දැන් අපි කතා කරපු පද්ධති ආකෘති වර්ග අතුරින් අපි ඉස්සෙල්ලම කතා කරමු මේ දියැලි ආකෘතිය ගැන. දියැලි ආකෘතිය, එහෙමත් නැත්නම් දියැලි සංවර්ධන ආකෘතිය, වෝටර්ෆෝල් මොඩල්, මේ නම ඇසූ පමණින් ඔබ මතකයට නැගින්නේ, එහෙමත් නැත්නම් චිත්‍ර රූපමැවෙන්නේ ඔබ දැක ඇති දියැලක් පිළිබඳව නේද? ඇයි මේ සංවර්ධන ආකෘතිය සඳහා දියැලි ආකෘතිය කියලා නම දාලා තියෙන්නේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ එන පියවරයන්ගේ එක් පියවරක සියලු කාර්යයන් නිම කිරීමෙන් පසුව එම පියවරේ සිදු කළ කාර්යයන් විමර්ශනය කර තහවුරු කර ගැනීමක් සිදු කර ගැනීමෙන් අනතුරුව ඊළඟ පියවර ආරම්භ කිරීම මෙම දියැලි ආකෘතියේ ස්වභාවයයි. ඉහළ සිට පහළට පියවරෙන් පියවර එක් පියවරක ප්‍රතිදානයක් අනෙක් පියවරේ ආදානය ලෙස යොදා ගනිමින් මෙම ආකෘතිය ගලාගෙන යන නිසාවෙන්ම අපි මේක හඳුන්වනවා දියැලි ආකෘතිය කියලා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති පුතේ දියැලි ආකෘතියේ එන්නේ කොහොමද කියලා. දියැලි ආකෘතියේ ප්‍රධානතම ලක්ෂණය වෙන්නේ පුතේ තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේදී සිදු කළ යුතු කාර්යයන් අනුක්‍රමික ලෙස පියවරෙන් පියවර නිම කිරීම වන වග.
තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා හඳුන්වා දුන් පළමු ආකෘතිය වන්නේ මෙම දියැලි ආකෘතියයි. 1970 වර්ෂයේදී W.W. රොයිස් කියන මහතා තමයි මෙම දියැලි ආකෘතිය මුලින්ම හඳුන්වල දීලා තියෙන්නේ. මෙම දියැලි ආකෘතිය යොදා ගනිමින් පද්ධතියක් සංවර්ධනය කිරීමේදී ඊට ගැළපෙන අවස්ථාවන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ දුවේ පුතේ, අපි ආකෘතියක් තෝරා ගන්න කලින් පද්ධතියේ තියෙන අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. හොඳයි. පද්ධතියේ අවශ්‍යතා ඉතා නිරවුල්ව සහ පැහැදිලිව පැවතිය යුතු වෙනවා මේ දියැලි ආකෘතියේදී. ඒ වගේම එම අවශ්‍යතාවයන් වෙනස් නොවන ස්ථාවර පද්ධතියක් වෙන්නත් ඕනි. මොකද එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ තමයි අනෙක් පියවර පටන් ගන්නෙ. ඉතින් අතරමැදදී අවශ්‍යතාවයන් වෙනස් වුණොත් එහෙම ආයේ අපේ පද්ධතිය මුල ඉඳලම සකස් කරන්න අපිට සිද්ධ වෙනවා. එම නිසා මෙම දියැලි ආකෘතිය වඩාත්ම සුදුසු වෙන්නේ සරල තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා තමයි. දුල පුතාලගේ 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පෙළ පොතේ පිටු අංක 66හි රූපය 2.6 දක්වල තියෙනවා දියැලි ආකෘතියක රූප සටහන. දුල පුතාලට පේනව ඇති දියැලි ආකෘතියේ මූලික පියවරයන් 6 මෙහි ඉතා පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, අපිට මෙම දියැලි ආකෘතිය භාවිතා කරමින් පද්ධතියක් නිර්මාණය කිරීමේදී වාසි වගේම අවාසිත් දෙක ගන්න පුළුවන්. අපි මුලින්ම දියැලි ආකෘතිය භාවිතයේදී අපිට ලැබෙන වාසි පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි, පළවෙනි වාසිය විදියට අපි කතා කරමු පියවරෙන් පියවර පද්ධතිය නිර්මාණය කරන බැවින් එක් පියවරක දෝෂයක් වුණොත් ඊළඟ පියවරට යන්න කලින් අපිට එම දෝෂ නිවැරදි කරගන්න පුළුවන්. ඒක වාසියක් නේද පුතේ? මොකද පියවරක් ඉවර වෙලා ඒකේ තියෙන දෝෂත් निराකරණය කරගෙන සියලුම කොටස් ඉවර කරගන්නේ අපි ඊළඟ පියවරට යන්නේ. අන්න ඒ නිසා අපිට ඒක පහසුවක් වෙනවා. හොඳයි, අපි ඊළඟ වාසිය ගැන කතා කරමු. මෙම දියැලි ආකෘතියේදී එක පියවරක පමණක් කටයුතු අවසන් කරලා ඊළඟ පියවරට යන නිසා කාර්යයන් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක් පියවරක තියෙන කාර්යයන් සම්පූර්ණයෙන්ම ඉවර කළා තමයි ඊළඟ පියවරට යන්නේ. හොඳයි, එහෙනම් අපි තුන්වෙනි වාසිය ගැනත් කතා කරමු. පද්ධතියේ අවශ්‍යතාවයන් හඳුනාගෙන මනාව සැකසූ සැලසුම් පවතින බැවින් ඉතා පහසුවෙන් එම සැලසුම් අනුගමනය කිරීමේ හැකියාව ලැබෙනවා. මෙම දියැලි ආකෘති අපි පාවිච්චි කරන්නේ සරල තොරතුරු පද්ධතියක් නිර්මාණයෙන්නේ. ඉතින් අපි පරිශීලකයේ අවශ්‍යතාවයන් හරියටම දැනගෙන තමයි පද්ධතිය ගොඩනගන්න පටන් ගන්නේ. අන්න ඒ නිසා ඉතා පහසුවෙන් එම පද්ධතිය සැලසුම් ගත්තව අපිට කරගෙන යන්න පුළුවන්.
අපි දැන් පුතේ සාකච්ඡා කරමු දියැලි ආකෘතියේ දකින්න පුළුවන් අවාසි පිළිබඳව. මෙම ආකෘතියේ එක් පියවරක් අවසාන වෙනතෙක් බලා සිටීමට සිදුවීම එක අවාසියක්. මේ නිසා පද්ධතිය ගොඩනැගීමට වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් වැඩ කරන තත්ත්වයේ පද්ධතියක් එහෙම නැත්නම් මෘදුකාංගයක් දැකගන්න දිගු කාලයක් ගත වෙනවා අපිට. හොඳයි, අපි එහෙනම් තවත් පද්ධති සංවර්ධන ආකෘතියක් පිළිබඳව කතා කරමු. දැන් අපි කතා කරන්නේ පුනර්කරණ වෘද්ධි ආකෘතිය පිළිබඳව. කලින් අපි කතා කරේ දියැලි ආකෘතිය, දැන් කතා කරන්න යන්නේ පුතේ පුනර්කරණ වෘද්ධි ආකෘතිය පිළිබඳව. මේ ආකෘතියට අනුව තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේදී පද්ධතියේ අවශ්‍යතා සියල්ල මුලින්ම හඳුනා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ කාරණේ නිසාම මෙහි ප්‍රධාන පියවර ආරම්භ වෙන්නේ පද්ධතියේ අවශ්‍යතාවයක් සරලව ක්‍රියාත්මක කිරීම තුළින්. සංවර්ධන කාර්ය සිදු කරගෙන යන අතරතුර පද්ධතියේ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් තොරතුරු පද්ධතිය සංවර්ධනය කිරීම පුනර්කරණ වෘද්ධි ආකෘතිය නමින් අපි හඳුන්වනවා. 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පෙළ පොතේ පිටු අංක 66හි 2.7 රූපය පුනර්කරණ වෘද්ධි ආකෘතියෙහි රූප සටහනක් දක්වල තියෙනවා.
මෙම තොරතුරු පද්ධතියක් ගොඩනැගීමට අදාළ පුනර්කරණ ප්‍රවේශයක් වන අතරම එම එක් එක් පුනර්කරණයෙන් පසුව මෘදුකාංගයේ කොටස් නිදහස් කරනු ලබනවා. ඔයාලට එම රූප සටහන බැලුවම පේනවා ඇති දුවේ පුතේ, සෑම පුනර්කරණයකදීම මෘදුකාංගයේ වර්ධනයක් එහෙම නැත්නම් එහි දියුණුවක් සිදුවන අතර අවසාන නිමවුමට පද්ධතිය යොමු වන විට පරිශීලකගේ සියලුම අවශ්‍යතා තොරතුරු පද්ධතිය තුළ අඩංගු පවතින බව. සරලවම කිව්වොත් පද්ධතිය සම්පූර්ණයෙන්ම සංවර්ධනය වන තුරු පුනර්කරණය වෙමින් වැඩි දියුණු කිරීමක් සිදුවෙනවා. ඒ හැම පුනර්කරණයකදීම පද්ධතියේ සිදුවන වෙනස්කම් අපිට සිදු කරන්න පුළුවන්. ඒ අනුව නව ක්‍රියාකාරීත්වයන් පද්ධතියට එකතු වීම සිදුවෙනවා මේ පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී. අපි දැන් මෙතෙක් මෙම සංවර්ධන ආකෘතිය පිළිබඳව කතා කරපු දේවල් වලින් ඔයාලට තේරෙනවා ඇති දුවේ පුතේ, මෙම සංවර්ධන ආකෘතියෙහි ප්‍රධාන අදහස වෙන්නේ එක් අවස්ථාවකදී පද්ධතියේ කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වන සහ එම සෑම පුනර්කරණයකදීම පද්ධතිය වැඩි දියුණු වන බව. අන්න ඒ ආකාරයට තමයි මෙම ආකෘතිය සංවර්ධනය වෙන්නේ. ඉතින් මෙම ආකෘතියේදී පරිශීලකගේ අවශ්‍යතා හඳුනාගත් පසු එම අවස්ථාවක් සංවර්ධනය කර ඒ පරිශීලකයන්ගේ අවධානයට යොමු කර ඔවුන්ගේ අදහස් අනුව නැවත සංවර්ධනය කිරීම තුළින් මෘදුකාංග පද්ධතිය, එහෙම නැත්නම් අපේ අලුත් පද්ධතිය සැකසීමක් සිදු කරනවා. මෙන්න මේක තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතියේ තියෙන විශේෂත්වය. මෙම ආකෘතිය ස්ථාවර හෝ වෙනස් වන පරිශීලක අවශ්‍යතා සඳහා සුදුසු වෙනවා. ඒ කියන්නේ පරිශීලකගේ අවශ්‍යතා ස්ථාවරුණත් වෙනස් වුණත් අපිට මෙම පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. එම නිසා පරිශීලක අවශ්‍යතා නිසි පරිදි පද්ධතියට ඇතුළත් කිරීමට මෙම ආකෘතිය මගින් හැකියාව ලැබෙනවා.
අපි දැන් බලමු දුවේ පුතේ, මෙම පුනර්කරණ වෘද්ධි ආකෘතියේ තියෙන වාසි මොනවාද කියලා. පද්ධති සංවර්ධනය, එහෙමත් නැත්නම් මෘදුකාංග සංවර්ධනය සඳහා ඉතා යථාර්ථවාදී ප්‍රවේශයක් ලබා දෙනවා මෙම ආකෘතිය මගින්. ඊළඟ එක තමයි පුතේ, පරිශීලක අවශ්‍යතා නිසි පරිදි පද්ධතියට ඇතුළත් කිරීමටද හැකියාව මෙමගින් ලැබෙනවා.
හොඳයි දුවේ පුතේ, අපි දැන් පද්ධති සංවර්ධන ආකෘති පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. අපේ ක්‍රියාකාරකම් ගොනුවේ අපි දැන් බලමු තොරතුරු පද්ධති ආකෘති වලට අදාළව තියෙන ක්‍රියාකාරකම් අංක 1. අපි කහනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ඇති පියවර, එහෙම නැත්නම් කාර්යයන් අනුගමනය කරනු ලබන ආකාරය අනුව ආකෘති ගෘහපයකට දක්වා ඇත. ඒ මොනවාද? දුල පුතාට මතකයි නම් මං ආකෘති 4ක් ගැන කියලා දුන්නා. දියෑලි ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය, සර්පිල ආකෘතිය. දුල පුතාලා මතක තියාගන්න, එහෙම නැත්නම් මේ ආකෘති දෙක ඉස්සරහින් තරුවක් දාලා ලියාගන්න. දුල පුතාලගේ 11 ශ්‍රේණියට අදාළව අපි සාකච්ඡා කරන්නේ දියෑලි ආකෘතිය හා පුනර්කරණ වෘද්ධි ආකෘතිය පිළිබඳව විතරයි. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු දැන්. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය තුළ දැකිය හැකි දියෑලි ආකෘතිය තුළ දැකගත හැකි වාසි තුනක් සඳහන් කරන්න. හොඳයි, අපි වාසි පිළිබඳව සාකච්ඡා කරා. දුල පුතාලා මං කියන විදිහටම ලියන්න ඕනේ නැහැ, දුල පුතාලගේ වචනෙන් ලිව්වත් හරි මං වාසි සඳහන් කරන්නම්. දැන් පියවරෙන් පියවර පද්ධතිය නිර්මාණය කරන බැවින් එක් පියවරක දෝෂයක් වුවත් ඊළඟ පියවරට යන්න කලින් අපිට එම දෝෂ නිවැරදි කරගන්න පුළුවන්. ඒ තමයි එක් වාසියක්. ඊළඟ වාසිය, මෙම දියැල ආකෘතියේදී එක පියවරක පමණක් කටයුතු අවසන් කරලා ඊළඟ පියවරට යන නිසා කාර්යයන් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි වාසිය තමයි පද්ධතියේ අවශ්‍යතාවයන් හඳුනාගෙන මනාව සැකසූ සැලසුම් පවතින බැවින් ඉතා පහසුවෙන් එම සැලසුම් අනුගමනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපිට ඉතා පහසුවෙන් මේ තොරතුරු පද්ධතිය ගොඩනගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟ ක්‍රියාකාරකම් අංකය වෙත යොමු වෙමු. ඒකේ අහන්නේ මෙම දියැලි ආකෘතිය වඩාත් සුදුසු වන්නේ කුමන ආකාරයේ ව්‍යාපෘති සඳහාද? දුල පුතාලට මතකයි නම් පරිශීලකගේ අවශ්‍යතා හොඳින් හඳුනා ගනිපු තොරතුරු පද්ධතියකට තමයි මේක අයිති වෙන්නේ. දුල පුතාලට පිළිතුර ලියන්න පුළුවන් සරල තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සඳහා කියලා. හොඳයි, අපි දැන් දියැලි ආකෘතියට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට දුල පුතාලට පේනවා පුනර්කරණ වෘද්ධි ආකෘතියට අදාළව ප්‍රශ්න දෙකක් දීලා තියෙනවා. අපි ඒකේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. පුනර්කරණ වෘද්ධි ආකෘතිය භාවිතයේදී ලැබෙන වාසියක් සඳහන් කරන්න. පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී ලැබෙන වාසියක් සඳහන් කරන්න. මම වාසි දෙකක් ගැන කතා කරා, දුල පුතාලට ඉන්න එකක් සඳහන් කරන්න පුළුවන්. මම ආයෙ මතක් කරන්නම්, වාසියක් තමයි පද්ධති සංවර්ධනය, එහෙමත් නැත්නම් මෘදුකාංග සංවර්ධනයේ සඳහා ඉතා යථාර්ථවාදී ප්‍රවේශයක් ලබා දෙනවා මේ ආකෘතිය මගින්. ඒ වගේම දෙවැනි වාසිය තමයි පරිශීලක අවශ්‍යතා නිසි පරිදි පද්ධතියට ඇතුළත් කිරීමටද හැකියාව ලැබෙනවා. හොඳයි, ඊළඟට අපෙන් අහනවා පුනර්කරණ වෘද්ධි ආකෘතිය භාවිතයේදී ලැබෙන අවාසියක් සඳහන් කරන්න. පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී ලැබෙන අවාසියක් සඳහන් කරන්න. අවාසි තමයි පුතේ ජීවන චක්‍රය ආරම්භයේදීම අවශ්‍යතා හඳුනා ගැනීම, නිර්වචනය කිරීම. හොඳයි දුවේ පුතේ, අවසාන වශයෙන් දුල පුතාලට මම පොඩි මතක් කිරීමක් කරන්නම්. දියැලි ආකෘතිය වගේම පුනර්කරණ වෘද්ධි ආකෘතියෙත් අපි දැන් කතා කරා. මං දුල පුතාලට පොඩි මතක් කිරීමක් කරනවා දියැලි ආකෘතියේ තියෙන අවාසි පිළිබඳව. අපි ඒ ගැන කතා කරේ නැහැ. දියැලි සංවර්ධන ආකෘති ජීවන චක්‍රයේදී යම් පියවරක වූ ක්‍රියාකාරකම් අවසන් නොකර ඊළඟ පියවර වෙත ගමන් කරන්න බෑ. ඒක තමයි දියැලි ආකෘතියේ තියෙන ප්‍රධානම අවාසිය. මං ආයෙ මතක් කරොත්, ජීවන චක්‍රයේ යම් පියවරක වූ ක්‍රියාකාරකම් සියල්ලම අවසන් නොකර ඊළඟ පියවර වෙත යන්න විදියක් නැහැ. ඒ වගේම තමයි පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී පද්ධතිය සංවර්ධනය කිරීම නැවත නැවත අදාළ පියවර වෙත ගමන් කිරීම හා එක්වරකදී කුඩා පියවර බැගින් අවසන් කිරීම සිදු කරයි. ඒක පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී දකින්න ලැබෙන වාසිය. තවත් තියෙනවා පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී අපිට දකින්න ලැබෙන වාසි. ජීවන චක්‍රය ආරම්භයේදීම අවශ්‍යතා හඳුනා ගැනීම නැත්නම් අවශ්‍යතා නිර්වචනය කිරීම කරන්න ඕනි නැහැ. පුනර්කරණ වෘද්ධි ආකෘතිය හා දියැලි ආකෘතිය අතර තියෙන ප්‍රධාන වෙනස්කමක් තමයි දියැලි ආකෘතියේදී පරිශීලකගේ අවශ්‍යතා ජීවන චක්‍රය ආරම්භයේදීම හරියටම දැනගන්න ඕනි. නමුත් පුනර්කරණ වෘද්ධි ආකෘතියේදී ජීවන චක්‍රය ආරම්භයේදීම අවශ්‍යතා හඳුනා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ජීවන චක්‍රයේ ආරම්භක පියවරදී අර්ධ වශයෙන් නිම කරන ලද පද්ධතිය නැත්නම් මූලාකෘතිය පරිශීලකට දැක ගැනීමට හැකි අතර අවශ්‍ය නම් අර්ධ වශයෙන් නිම කරන ලද පද්ධතිය නැත්නම් මූලාකෘතිය සඳහා ප්‍රතිපෝෂණ ලබා දෙමින් අවශ්‍යතාවල වෙනස්කම් සිදු කිරීමටද හැකියාව ලැබෙනවා. ඒක පුනර්කරණ වෘද්ධි ආකෘතියේ තියෙන තවත් වාසියක්. ඒ වගේම පුනර්කරණ වෘද්ධි ආකෘතියේ තියෙන ප්‍රධානම වාසියක් තමයි සෑම පුනර්කරණයකදීම සැලසුම් වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. ඒක පරිශීලකයට ලැබෙන ලොකු ප්‍රතිලාභයක් වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම් මේකකේ වෙන තොරතුරු පද්ධති කියන පාඩම් මේකකේ සාකච්ඡා කළා හමාරයි. තවත් දිනයකින් අලුත් පාඩම් මේකකයක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්. ඒ වගේම තව පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා දූල පුතාලට. මේ පාඩම ගැන ඔයාල ලබාගත් දැනුම තහවුරු කරගන්න තවත් අවස්ථාවක් සලසලා දීලා තියෙනවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්. දුර පුතාලට කරන්න තියෙන්නේ www.spedu.sch.lk කියන වෙබ් අඩවියේ ඩිජිටල් පැනට් කියන ලින්ක් එකට ගිහිල්ලා එතනින් තොරතුරු තාක්ෂණ ඒකකයට අයත් බ්ලොග් අඩවියේ අල්ටිමේට් ICT පිටුවට යන්න. එතන තියෙන තක්සේරු පත්‍රිකාවලට පිරිතුරු ලියන්න ඔයාලට හැකියාව ලැබෙනවා. දුල පුතාලට මාර්ගගතව වගේම PDF එකක් විදියට බාගත කරලත් පිළිතුරු ලියීමේ හැකියාව ලැබෙනවා. මාර්ගගතව පිළිතුරු ලියන දුල පුතාලට තමන්ගේ තක්සේරු මට්ටම එවෙලෙම දැනගැනීමේ හැකියාවත් ලැබෙනවා. මේ දීලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා දුල පුතාලට මතක් කරමින් අදට අපි සමු ගන්නවා. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර